di dahas pahalo sri kolosini ma si visinawin ka bahaw na ay sa tahan Australia ay Brisbane nagre Sri Lanka Buddhist Monastery Sri Lanka Bauddh Vihare ay pawatana ay sa tahan ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා ගුණති පින්තුනි අප සියලු දෙනාම මේ උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න. එහෙම නේද? අපි මේ උත්සාහ කරන්නේ බුදුහාමුදුරු හඳුනා ගන්න. අපි මේ උත්සාහ කරන්නේ ධර්ම රත්නය හඳුනා ගන්න. අපි මේ උත්සාහ කරන්නේ ආර්ය මහා සංඝ රත්නය හඳුනා ගන්න. ඒක අහන්න පුළුවන් දැනට අපි අඳුරන්නේ නැද්ද කියලා. දැනට ටිකක් අපි අඳුනනවා. නමුත් අපි තව ගොඩාක් හඳුනා ගන්න ඕන. එහෙමද නැද්ද? කියන්නේ බුදුන් දකින්නවා කියලා නේ. බුදුන් හරියටම දකින්න පුළුවන් කාටද? රහතන් වහන්සේලාට. ඊට වඩා ටිකක් අඩුවෙන් හොඳටම දකින්නේ අනාගාමී මාර්ගය. ඊටත් වඩා ටිකක් හොඳට දකින්නේ සකදාගාමී මාර්ගය. ඊටත් වඩා හොඳට දකින්නේ සෝහාන් මාර්ග ඵලයට පත් වෙච්ච උත්තමයෙක්. පුතඥනේ බුදුන් දකින්නවද? බුදුන් දකින්නේ නැහැ. බුදුහාමුදුරුව පිළිබඳව සංකල්පයයි තියෙන්නේ. ඒ සංකල්පයත් ඕනනම් ආගමකට වෙන පිරිසකට යම් කෙනෙකුට ඕන වෙනස් කරන්නත් පුළුවන් ඒ සංකල්පය. බුදුන් නොබුදුන් කියන්න පුළුවන්. බුදුහාමුදුරුව හරි නරක කෙනෙක් තා ළමයිට කරුණාව නැති කෙනෙක් කියලා කියනොත් එහෙම ඉවරයි. ළමයන් දාලා ගියා ගැලේ කියලා. එයාගේ මනස වෙනස් වෙන එක පාට. ඒකට හේතුව යට තියෙන පුළුල් අවබෝධයක් නෙමෙයි සංකල්පයක් පාටු. කැටිම ටක් ගල් රැවටෙනවා. හා හරි නේ ඇත්ත නේද බලන්න ළමයා කෙරෙහිවත් කරුණාවක් නැති හැටි කෙනා කියලා. එහෙම තත්වයක් නෑ. ඒ ළමයින්ට දුක් දුන්නේවත් පීඩා දුන්නේවත් නෑනේ. රජ මාලිගාවක ඉතා හොඳින් වැඩුණා. ඊළඟට ඒ සොයාගත්ත දෙයින් පසුව ගිහිල්ලා ඒ දරුවන්ටත් ඒ ධර්මය ලබා දීලා නේ. තම ස්වාමි දියණියෝ යසෝදරාවියටත් ධර්මය ලබා දීලා මව්පියන්ටත් ධර්මය ලබා දීලා තමන්ගේ මාතෘත්වය ජීවමානව හම්බෙන්නේ නැති වෙනකොට බුදුරජාණන් වහන්සේ නේ දිව්‍ය ලෝකයට වැඩම කළා. මාතෘ දිව්‍ය පුත්‍රයාට කාන්තාවක් හැටියටද ඉපදුනේ? නෑ, පුත්‍රයෙක් හැටියටනේ. දිව්‍ය පුත්‍රයෙක් හැටියට. දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ මාතෘ දිව්‍ය පුත්‍රයා. ආයේ බුදු කෙනෙක් බිහි කරපු ඒ කුසෙන් තව කෙනෙක් බිහි කරන්නේ නෑ. ඒ එතනින් සම්පූර්ණ අවසන් වෙනවා. ඒවා මේ ලෝකයේ තියෙන හරිම අපිට අදහා ගන්න බැරි, හිතා ගන්න බැරි අසිරිමත් දේවල් හැටියට, ආශ්චර්යමත් දේවල් හැටියට අපි ඒවා තේරුම් ගන්න ඕන, පසුකින් අවබෝධ කර ගන්න ඕන. හැමෝම පින්නතුන් සන්තෝෂයෙන්ද සිටින්නේ? නේද? සන්තෝෂයෙන් ඉන්න ඕන. අපිට මේ සිත් අල්ලගන්න 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 බෑ. මේ ලෝකේ ගහගෙන යනවා. දැන් මේ 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 ශාලාව අල්ලගත්තොත් මේ ශාලාව දවසින් දවස දිරනවනේ. ශරීරය අල්ලගත්තොත් දවසින් දවස දිරනවනේ. සෑහෙන දුකටපත් වෙන ශරීරය අල්ලගත්තාය. සිතුවිලි මනස අල්ලගත්තොත් දවසින් දවස මොහොත මොහොත වෙනස් වෙනවනේ. අපි හිතේ සතුට ඇති කරගෙන හැම තිස්සෙම සතුට රඳවා ගන්නටයි මහන්සි වෙන්නේ. හැබැයි බැරි අවසානේ බැරි වෙලා තියෙන්නේ මොකද්ද? අපේ හිතේ තියෙන සතුට හොඳින් රඳව ගන්නම තමයි බැරි වෙලා තියෙන්නේ. එමනම් අපි තේරුම් කරගන්න ඕන අපි ග්‍රහණය කරගත්ත තැන අල්ලගත්ත තැන හැමතැනම අපිට වේදනාවල් එනවා. ඒ නිසා මොනම ආකාරයකින්වත් බැඳීම් ඇලීම් ගැටීම් ඇති කරගන්න නැතුව මේක මම මගේ කියලා ලෝකයක් හැටියට ගන්නෙ නැතුව මේක අධ්‍යාත්මික අවබෝධයක් හැටියටත් බාහිර අවබෝධයක් හැටියටත් නිදහසේ දකින්න නිදහස්ව දකින්න අතහැරීමෙන් දකින්න අනග්‍රහිත චිත්තෙන් ගන්නේ නැති හිතෙන් දකින්න හැකියාවක් තියෙනවා. ගහිත චිත්තයක් තියෙනවා අනග්‍රහිත චිත්තයක් තියෙනවා. මොකද්ද මේ ගන්නව කියන්නේ මොනවාද? ලෝභ, ද්වේෂ, මෝහ. අනග්‍රහිත කියන්නේ මුකුත් ගන්නේ නැහැ. මුකුත්ම ගන්නේ නැති ඇසින් බලන කෙනාට, සිතින් බලන කෙනාට, නුවණින් බලන කෙනාට එයාට සැනසෙල්ල තියෙනවා. ඔබ ධර්මයේ ගවේෂණය කරන්න ඕන. ධර්මයේ සොයා යන්න ඕන. මුලින්ම ධර්මයේ සොයා යන්න මුලින්ම ධර්මයේ දැනගෙන ඉන්න ඕන. දැන් අපි හිතමුකෝ පින්තුනේ කරිවිල ගසක් සොයාගෙන යන්න කරිවිල වැලක් නේද? ප්‍රශ්නයනේ. කරිවිල වැලක් හොයාගෙන යන්න ඕම නැහැ කියලා හිතනොත් එimhe එයා වේලාසනින්ම කරිවිල වැල පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. කරිවිල කොළ මේ වගේ, කරිවිල වැල් මේ වගේ, කරිවිල ගෙඩිය මේ වගේ කියලා එයා මල් මේ වගේ කියලා අවබෝධයක් ලබා ගන්නවා. ආ අර තියෙන කරිවිල වැලක් කියලා එයා හඳුන ගන්නවා. ඔබට ධර්මයේ සොයා යන්නට ධර්මයේ පිළිබඳව යම් අවබෝධයක් තියෙන්න ඕන. හොඳයි, ඔබ ධර්මයේ කියා සොයන්නේ කුමක්ද, කවරක්ද කියන්න දැන් මේ මට. ඔබ ධර්මයේ කියා සොයන්නේ කුමක්ද? සංස්කාරයන්ගේ උදයව්‍ය, ඒ කියන්නේ හට ගැනීම හා නැතිවීම. ඔබ ධර්මයේ කියා හොයන්නේ කුමක්ද? ඔව්, හැමදාම ජීවත් වෙන. හොඳයි, ඊළඟට දුකක් නැතුව ජීවත් වෙන. ඊළඟට ඔබ හොයන්නේ ධර්මයේ කියලා කුමක්ද? සංස්කාරකයන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන, ආශ්‍රයයන් දුරු කරන්න. ඊළඟට දුකින් මිදෙන්න. ඊළඟට සංස්කාරකයන්ගෙන් මිදෙන්න. ඔබ ධර්මයේ කියා සාරණ කුමක්ද? වෙනස් වීම, වෙනස් වීම දැකීම. ඊළඟට සංස්කාරකයන්ගේ ඇතිවීම නැතිවීම පිළිබඳව දැකීම තමයි මගේ ධර්මයේ සෙවීම කියලා කියන්නේ. එහෙමයිනේ. හරි, ඊළඟට විශ්වය හරි සරලයි පවතින විදිය නේද? නානා හේතු නිසා නානාකාරක ධර්මයන් නානාකාරයට සැකසෙමින් විශ්වය පවතිනවා. ඒ එක් එක් කාරණා ඔස්සේ එක් එක් විදියට බලපවත්වමින් වෙනස් වෙමින් ලෝකෙ පවතිනවා. ඔව්, ජීවත් වෙන්නේ ඇලීම් ගැටීම් නැතුව ජීවත් වෙන එක තමයි මම ධර්මය හොයනවා කියලා හොයන්නේ. ඒකයි. මොකද්ද ඔබේ ධර්ම ගවේෂණය? ඔව්, ඊළඟට මරණය හරදලා ආයි නැවත උපදින්න නැතුව ඉන්න තමයි බලාපොරොත්තු. විභව තණ්හාවට අහු වෙද්දන්නේ නැහැ නේද? බලන්න ඊළඟට හිතේ සහල්ලෙන් සතුටෙන් ඉන්න, දුකෙන් මිදෙන්න. හැමදෙම ඔය වගේ අදහස් ඇති නේද? ඔය වගේම ගොඩක් සමීප අදහස් එන අපේ මාස්ටර්ට කොහොමද බලමු. මොකද්ද ඔබේ ඔබ ධර්මයේ කියලා හොයන්නේ මොකද්ද? කුමක්ද? ධර්මය කියලා සොයන්නේ කුමක්ද? ඔබ ධර්මයයි කියලා හොයන්නේ කුමක්ද කියලා ඔබේ වචනයකින් කියන්න බලන්න. මම කියන පුජ්‍යලයා නැති කර ගැනීම. අපේ මහත්තයා එදිනෙදා ජීවිතයේදී ඇතිවන ගැටලු වලට විසඳුමක් හැටියට ධර්මය සොයා ගැනීම. ගැටලු වලට විසඳුම් හොයනට වැඩිය හොඳයි ගැටලු ඇති නොවෙන්නට කටයුතු කරන එක. ගැටලු ඇති වුණාට පස්සේ නේද? නමුත් ගැටලු වලට විසඳුනොත් තියෙන්න ඕන ප්‍රථමාධාර පෙට්ටියක් ගෙදර තියෙනවනේ නේද? ඒ වගේ ප්‍රථමාධාරයක් තියෙන්න ඕන. නමුත් ගැටලු ඇති නොවන විදියට පුළුවන් තරම් සේත්‍ය ජීවත් වෙන්න ඕන ආරක්ෂාකාරීව. හොඳයි අපේ මාන. ඇයිද මොනවද ඔබ ධර්මයේ කියලා හොයන්නේ? නිර්වාණයට යන මාර්ගය කියලා හොයනවා. ඔබේ වචනයකින් ඔබ මතක් කරොත් නැවත ඉපදීම වළක්වා ගැනීම සඳහා උපදිනවට කැමති නැහැ. උපදිනවට කැමති නැහැ. සංසාරේ පා වෙලා තියෙන්නේ ඈ. සංසාරේ දුකක් කියලා දැනෙනවා. මගේ සිත ගැන මම සොයනවා. ආ බොහොම හොඳයි. වැඩි විස්තර ඕනේ ධර්මය ගැන හොයනවායි කියන එක තියෙන්නේ කොතනද? ඔබ හැමදාම කියවන ඒ ටික. ධර්මය හොයනවායි කියලා කියන්නේ ඔබ දහම් ගුණ වඳින්දී ස්වාක්ඛාත භගවතා ධම්මෝ සාන්දිටිකෝ අකාලිකෝ ඒපස්සිකෝ උපනායිකෝ වනේ. ඒ කාරණා අතර තියෙන්නේ ධර්මය සොයන්නට උවමනා කරුණු ටික. අපි ඒකේ එක කාරණයක් ගත්තමුකෝ. අකාලිකෝ කියන දේ හොයාගෙන යන්න. මම සොයන්නේ ස්වාමීන් වහන්සේ අකාලික දේ. මම දකින්නේ ඒහිපස්සික දේ, ඕපනායික දේ නේද? එනිසා අපි ධර්මයේ මේ ಗುಣ කියන දේවල් ටික ಗುಣ ටික ඉගෙන ගන්නවා කියන්නේ ධර්මය හොයනවා කියන එක. ඒකට බුදුරජාණන් වහන්සේගේ ಗುಣ නේද? අපිට භගවා අරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ඒව හොයාගෙන යනවා කියන්නේ බුදුහාමුදුරු ගැන හොයනවා කියන එක. අපි දැනට ඒ වචන වශයෙන් දන්නවා. නමුත් අපි වචනේ පොඩ්ඩක් අරන් තියෙන එක කියන්නේ බෙහෙතේ නම. දැන් බෙහෙත හොයන් යන්න ඕන. බෙහෙත නම හම්බුණා. බෙලි මුල් පාවට්ටා කොළ හම්බුණා. දැන් බෙහෙත නම හම්බුණාද? බෙහෙත මෙතන නැහැනේ. බෙහෙත හොයා යන්න ඕන අපි. පරිශනේ කරන්න ඕන. ඈ සාන්ති ටික අකාලිකේ පරිශන. සංගුණ අපි සංගුණ වන්දනා වේදි ගන්න නේද? ඒ දේවල් ටික අපි හොයා ගන්න. බොහෝ දෙනෙක් හොඳ උත්තර පිළිතුරු ලබා දුන්නා. මම හිතන භික්ෂුන් වහන්සේ කෙනෙක් හැදීට මම නිතරම දැනෙන දුක නැති කරගන්න උත්සාහ කළා. මොකද සාමිනාස දැන් කිව්වේ? දැනෙන දුක නැති කරගන්න උත්සාහ කළා. මම දන්නේ නැවත උපදිනවද ඒව මට ඉච්චර වැදගත් නැහැ. තරුණ කාලයක් නිසා මේ ජීවිතේ එච්චරම මේ අර බාහිරව එහෙම පීඩාකාරී කියලා දැනෙන්නේ නැහැ නේ. ශාරීරික ලෙඩ රෝග අඩුයි, එහෙම මේ කැක්කුම් වේදනා අඩුයි නේද? බෙල්ලක කියනවා, කොණ්ඩක කියනවා නේ, එහෙම කියන ගතිය අඩුවෙන හොඳට නිරෝගීව ඉන්න කාලයක්නේ තරුණ ජීවිතය අවුරුදු 20ක් වගේ වෙන කාලය. එනිසා දැනෙන දුක නැති කරගන්න ඕන. මානසික දුක නැති කරගන්න ඕන. දුක කොහෙද තියෙන්නේ? කොහෙද දුක මේ මේ ලෝකේ පිහිටා තියෙන්නේ? දුක මත දුක කොහෙද තියෙන්නේ? ඈ පංච උපාදානස්කන්ධේ කොහෙද තියෙන්නේ? ඈ අපේ මනස තුල. මනස කොහෙද තියෙන්නේ? ඈ සිරුර තුල. සිරුර කොහෙද තියෙන්නේ? පංච උපාදානස්කන්ධේ සිරුර තුල තියෙනවා. දැන්ට ඔව් සිරුරතේ තියෙන එක තියෙනවා. හොඳයි. දැන් අපිට සිරුර නැති කරගන්න බෑ. පංච උපාදානස්කන්ධේ නැති කරගන්න පුළුවන්. පංච උපාදානස්කන්ධේ නැති කරගන්න පුළුවන්. හිතනවද ලේසි කියලා? ආනන්දේ අමාවක දවසක අස්ලොන් ගහක් 16ට පළලා ඈතින් තියලා දුනු හොඳ දක්ෂ දුනු විදින්නක විසින් රාත්‍රිය අර විදුලි කොටන හෙන ගහන එළිය තියෙනවනේ නේද? ඒ හෙන විදුලි වල එළියට දැකලා එක පාරට අර කෙස් ගහ දෙපළු වෙන්නට විදින්න ඕන දුන්නේ. කරන්න පුළුවන් වැඩක්ද? අස්ලොන් ගස් දැකලා තියෙනවද? ළඟට ගිහිලා අස්වේ කත ගාලා තියෙනවද? ඔව්. ඒක ලෝන් ගහක් පන්නන් ආවේ නැද්ද? මන්නේ ආව නෑ. බලන්න පුළුවන්, ඉතාලම සිවුම් ගහක් නේ අස්ලොන්. ඉතාලම හරි සිලිදු සිවුම් ගහ. මේක 16කට බැලුවාම සාමාන්‍යයෙන් ඇහැට පෙනේද? 16කට මේක පලා ගන්න පුළුවන් වේද මේ අස්ලොන් ගහ? බැරි වේ. ඒකෙන් කොටසක් තියලා අමාවක දවසක අර එක පාට මෙහෙම විදුලි එළියක් යන පැය ගණන් තියෙන්නේ නැනේ. මෙහෙම ෆ්ලෑෂර් එකක් පත් වුණා වගේ නේ. ඒ එළියට අර දැකලා ඒ ෂණේම්ම දුන්න ඇදලා විදලා ඒක දෙපළු වෙන්න විදින්න ඕන. කොහොමද වැඩේ? ආන්න ඒ වගේ තමයි ධර්ම අවබෝධය කරගන්න අර වැඩේ කරන්න පුළුවන් කියන මට්ටමට ඔබේ මනස දියුණු කරගත්තොත් මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් අභියෝගය බාර ගන්න පිරිසද ඉන්නේ මෙතන, අත්හරින පිරිසද ඉන්නේ. ඔක කරන්න බෑ කියලා. ඔය වැඩේ කරන්න පුළුවන් කියලා මට බාර ගන්න කෙනෙකුටමයි ධර්ම අවබෝධය ලබන්න පුළුවන්. මන් දන්නේ මම බොහෝම ඈත පිටිසර ධම්මානේ කියපු දුණු සාහිණාංශයේ කෙනෙක්. මොනවා හරි සාංශාරික පුරුද්දට ඇතුලේ මනසේ ජවයක් බලයක් තියෙනවා. මොකද්ද බලය? මිනිසෙකු විසින් මේ මහ පොළොව මත සිදු කළ ඕනම වික්‍රමාන්විතයක්, ඕනම සොයා ගැනීමක්, ඕනම ජේෂ්ඨත්වයක්, ඕනම ශ්‍රේෂ්ඨත්වයක්, ඕනම විශිෂ්ටත්වයක්, ඒ විශිෂ්ටත්වයේ ජේෂ්ඨත්වය මටද ලබා ගත හැකි, ඒ දේ මටද කළ හැකි බෑ කියලා එකක් නැහැ. අරයට බ්‍රිවේඩ් මහත්තයර කරපු දේ මට කරන්න බෑ කියලා මට එහෙම අදහසක් නැහැ. ඈ හඳට ගියා නම් අපේ ඒ මහත්තයෙක් ඒක මටත් කරන්න පුළුවන්. අඟාරු ලෝකෙට ගියා නම් ඒක මටත් කරන්න පුළුවන්. බෑ කියලා දෙයක් නැහැ. එහෙම තරක් මනසේ තියාගන්න හොඳ නැහැ. වීරිය තමන්ගේ හීන වෙනවනේ. අපි අපිට මේව බෑ, මෙච්චරයි පුළුවන්. එහෙම වෙන්න බෑ. ඒක තමයි අසීමිත වීරිය, අසීමිත ශක්තිය මනසේ. ඕනම දෙයක් ලෝක ජය ගන්න පුළුවන්.
ඉන්නේ කොයි ආසීමාවක්
ඔව් මහත්යෙන් කතාව එකක් තියෙනවා. ඒක හැම කෙනෙකුටම හැම වෙලාවෙම හැම වයස් තරාතිරකම ඒක සම්බන්ධ කරන්න බෑ නේද? ඒක එක්තරා කෙනෙකුට පිටින දෙයක් වෙන්න පුළුවන්. ඒක එහෙම තමයි. බුදුහාමුදුරන්ට පිටිපු දෙ අපි ඔක්කොටම පිටින්නේ නෑනේ. සරුවත් හාමුදුරන්ට පිටිපු දෙ අපිට පිටින්නේ නෑ. මොගලන් හාමුදුරන්ට පිටිපු දෙ අපිට පිටින්නේ නෑ. ආනන්ද හාමුදුරන්ට පිටිපු මහා මතක ශක්තිය නේද? 80,000ක්ම සූත්‍ර මතක තියා ගන්නවා මේ ආනන්ද හාමුදුරුවෝ. මේ ශක්තිය අපි දුර්ලභයි. ඒක පුජ්‍යලයාගේ සාංශාරික පුරුද්දත් එක්ක ඒ කෙසේ වුණත් අපි සියලු දෙනාටම ඒ දේවල් වර්ධනය කරන්න උත්සාහවත් වෙන්න පුළුවන්. ඒ උත්සාහවත් වෙන තැන තවන්ට පුළුවන්කම තියෙනවා අවබෝධය දක්වා අවබෝධ කරගන්න. දැන් තමා පිළිබඳව කිසි විටක අව탁සේරුවක් කරගන්න එපා. චූලපන්තක හාමුදුරුව පන්සල අත්හැරලා ගෙදර යන්න කල්පනා කරනවා. මට මේ ශාසන ධර්මයේ මේක අවබෝධ කරගන්න බෑ, තේරෙන්න බෑ. එදා මේ ආර්ය ධර්මය තේරුම් ගන්න නැතුව සිටීම මදිකමක් හැටියට දැක්කේ. එදා භික්ෂුන් වහන්සේලා අතර මාර්ගඵලලාභීන් වහන්සේ කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තිබ්බේ. මාර්ගඵලලාභී නොවන්නේ කවුද කියන එක විතරයි. ඒ කියන්නේ නැති කෙනෙක් නෑ. නැති කෙනෙක් හැටියට ඉන්න මැලි. මොකද හේතුව යා හරියට ධර්මයත් එක්ක පිටුපස්සට යනවනේ. ධර්මයත් එක්ක පිටුපස්සට යනවා. ඒ නිසා හැම විටම උත්සාහවත් වුණා. ඔව් කටයුතු කරන්න. පින්තුන් මේ දෙයට ලොකු අගයක් දීලා තියෙනවා නම් මම මතක් කරන්න කැමතියි. මේක අවුරුදු 7 ළමයි තේරුම් ගන්න පුංචි ගැටලුවක් කියලා. අවුරුදු 7 ළමයි කිව්වහම මීට 2500කට එහා දැන් දියුණුයි කියන ලෝකෙත් එක්ක ගලබල බැලුවොත් එදාට වඩා අද දියුණු වෙලා ඉන්න එපේ. එහෙමනම් එදා 7 ළමයට අමෝතු දෙයක් තිබුණේ නැනේ නේද? වැඩි ඉන්ද්‍රිය ප්‍රමාණයක් තිබුණද? තිබුණේ නැනේ. තිබුණේ ඒ ඉන්ද්‍රියන් ප්‍රමාණයම තමයි තිබුණේ. එහෙමනම් මේ 7 ළමයි තේරුම් ගත්ත දේ ඇයි දැන් මේ 60 ළමයින්ට බැරි? මෙතන ඉන්නේ ගොඩාක් අය 60 ළමයි. මනස නිහඬ කරගන්න තියෙන අපහසුව මේ තියෙන මේ සියලු ගැටලු තියෙන්නේ මනස නිහඬ කරගන්න. මිනිසාට සියලු ගැටලු උපදින්නේ නිහඬව සිටීමට නොදන්නා බැවින්. කවුද එහෙම කියන්නේ? අචංචා හාමුදුරු. බොහොම ලස්සන වචන. මම අපේ පන්සලේ නම් වෙනම මේ හදලා බෝඩ් එකක් හදාගෙන තියෙන කට්ටියට පෙන්නන්න. මිනිසාට මේ සියලු ගැටලු උපදින්නේ නිහඬව සිටීමට නොදන්නා බැවින්. කොහොමද තමන්ගේ මනස සයිලන්ස් කරගන්නේ කියලා දන්නේ නැහැ. සමහර අය තමන්ගේ ෆෝන් එක සයිලන්ස් කරගන්නත් දන්නේ නැහැ. ඒක තියෙනවනේ පොඩි ඔප්ෂන් එකක් තියෙනවනේ නේද? සයිලන්ස් මෝඩ් එකට යන්න ඕන. ගිහිලා මෝඩ් කරනවා. දන්නේ නැති කෙනා කියනවා මේක දන්නේ නැහැ, මේක දන්නේ නැහැ කියලා. සමහර අය තෝක තේරගන්නේ. ඉතින් මම ඒ තේරෙන්නේ නැති අයට කියනවා ශාලාවෙන් එළියට ගිහින් ලොක පොල් කට්ටකින් වහලා ඉන්න කියලා. ඒ වගේ අපිටත් මං හිතන්නේ ඒ සයිලන්ස් මෝඩ් එකක් තියෙනවා. ඒ මෝඩ් එක හරියට සාගත්තොත් අපිටත් අපේ මේ මොබයිල් ෆෝන් එක සයිලන්ස් කරගන්නවා වගේම අපේ මයින්ඩ් ෆෝන් එකත් සයිලන්ස් කරගන්න පුළුවන්. මයින්ඩ් ෆෝන් එකත් ඒ වගේ නේද? ඒකටත් කෝල්ස් එනවනේ නොයිකුත් නෝට් හොඳ කෝල්ස් එනවා වැරදි ඒවා එනවා නේද ක්‍රීම් ක්‍රීම් ගන්නවා දන්නේ නැති නම්බර් එනවා මිස් කෝල් එනවා නොයිකුත් ප්‍රශ්න තියෙනවා සමහර වැඩක් නැති කෝල් කියලා හිතනවා ඒවටක් ගල කට් කරලා දානවා හොඳ කෝල් එකක් කියලා හිතනවා මේකට ආන්සර් කරනවා මම හිතන මයින් ෆෝන් එකත් ඒ වගේම තමයි නේද මනසේ මොබයිල් ෆෝන් එක වගේම තමයි මනසේ ෆෝන් එක. මේක හැබැයි සයිලන්ස් කරගත්තාම හරි ෂොක්. එනවා 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 සද්ද ඇහෙන්නේ නෑ. කෝල්ස් එනවා 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 ඒවා ඔක්කොම රින් යනවා. ඇතුලේ රින් තිබුණට මෙහාට සවුන්ඩ්ස් එන්නේ නෑ. ප්‍රශ්නේ එන්නේ නෑ. ඒ නිසා කෝල් එකක් ආවද නැද්ද අපි දන්නේ නෑ. කොච්චර හරි ඇවිල්ලා ඒව නම්බර් වැටලා තියෙනවා. නම්බර් ටික බැලුවා. වැදගත් නම් ගත්තා නැත්නම් අයින් කරලා දැන්. මම හිතන්නේ සයිලන්ස් කරගත්තොත් ගොඩක් හොඳයි නේද? වෙන වෙන්නේ නැහැ නේ අයියෙන් කෑ ගහන්නේ. කෑ ගහන්නේ කියන්නේ අපිට කරදර කරන්නේ. පීඩා කරන්නේ. දැන් සමහර අය මම දන්නවා ඒගොල්ලෝගේ ජීවිතේ පුරාම ෆෝන් එක සයිලන්ස්. කිසි වෙලාවක මේ රින් දාන්නේ නැහැ. එහෙමයි ඉන්නේ මම කියන්නේ ඒක හොඳයි කියලා. කියන සයිලන්ස් මම ෆෝන් එක බලන්නේ මට ඕන වෙලාවට. මම බලන්නේ මොන ප්‍රශ්නේ වුණත් මට ගැටලුවක් නැහැ. මම දන්නවා ඉතාලම ජාත්‍යන්තර ව්‍යාපාරිකයෝ ඉන්න මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ. ඒ මොකද හිතුව? සායනස මේ ඔක්කොම අවුට් යනවා එක එක මිනිස්සු කතා කරන මගේ ඔක්කොම ඔෆිස් එකට යන්නේ. එහෙන් ඒව කරයි මම කරන්නේ ආස කරන්නේ. මම එතෙන්ද ගිහිල්ලා බලලා මම අවශ්‍යයි ඒ වෙලාවට පාව කරන ඉච්චනයි. ඒකට හේතුව මේ දේවල් කරන්න මට හොඳ මානසික සුවතාවයක් තියෙනවා. ඉතින් අපි හිතනවා මේ දේවල් වගේ දේවල් කරනකොට නැතුවම බැරි සිද්ධියක් කියලා. නමුත් ඒක අනිත් පැත්තත් හිතන අය ඉන්නවා. මොකද මේ වැඩ කිරීමෙන් නෙමෙයි ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් තියෙන පුළුවන් තරම් ඉක්මන් වීමෙන් නෙමෙයි මානසික සුවතාවය ඇති කරගැනීමෙන් කියලා විශ්වාස කරනවා. මොකද මානසික සුවතාවයෙන් තොරව පීවර 1000ක් තියෙනවට වැඩිය මානසික සුවතාවයකින් යුක්තව තියෙන එක පීවර ඒ දසදහස් ගුණයකට එහා බලයක් ඇති කරනවා තමන්ගේ ජීවිතේ. තමා දෙස බලන්න තමා නිතරම තමන්ට නොපෙනේ. මේ බලන්න මේ ඇස් දෙකේ හැටි දැන් මේ මොහොතේ මේ සජීවි මේ මොහොතේ ඔබේ ඇස් දෙකේ ක්‍රියාවලිය බලන්න. මේ මොහොතේ ඔබට ඔබව පේන්නේ නැහැ. පේනවද? පේන්නේ යම් ආකාරයකට ඔබට ඔබව දැනෙනව පමණයි ඔබට ඔබව පේන්නේ නෑ. එහෙමනම් මේ අධ්‍යාත්මික චක්කු විඥානය හරහා ක්‍රියාත්මකන දැකීම තුල උපාදානස්කන්ධය කියන එක නිතරම අඳුරුව පවතින උපාදානස්කන්ධයේ ආලෝකයේ පිටතට ගිහිල්ලා ග්‍රහණය කරනවා. ඇස්තික වගේ. එවිට ආත්ම ගවේෂණය කියලා කියන්නේ ඔබට දකින දනින සීමාවේ දකින සීමාවේදී ගවේෂණය කරන එක නොවේ. ඊට වඩා වෙනස් පැත්තක් තමන්ට නොපෙනෙන පැත්තක් ගවේෂණය කිරීම. ඒක කෙනෙකුට අමාරුම කාර්යයක් අපහසුම කාර්යයක්. තව කෙනෙකුට ඒක අපහසුවද ජය ගැනීමට අවශ්‍ය කරන කාර්යයක් බවට පත් වෙනවා. අභියෝග අත්හැරීමෙන් නෙමේ අපි ඉස්සරහට ආවේ අභියෝග බාර ගැනීම නේද? අපි අභියෝග අත්හැරියනම් ඕස්ට්‍රේලියාවට එන්නේ නැහැ. හසාවක් කරන්නේ නැහැ නේ, දියුණු වෙන්නෙත් නැහැ නේ, ඉගෙන ගන්නෙත් නැහැ නේ. දැන් අපි හොඳින් අභියෝග බාර ගත්තා. ඒ බාරගත් හේතුවෙන් තමයි අපි මේ ඉස්සරහට ඉන්නේ. එහෙමනම් මේ ධර්මයෙන් ලැබෙන අභියෝගත් අපි බාර ගන්නවා. ඒ තුලින් අපි ඉස්සරහට එනවා. අපිට ඉස්සරහට යන්න බැරි එක බාධකයක් තියෙනවා. අපි ධර්මය දන්නවා කියලා හිතුවොත් අපිට ඉස්සරහට යන්න බැහැ. හැමතිස්සෙම හිතන්න මම ධර්මය තාම දන්නේ නැහැ. ධර්මයේ දැනගත යුතු කෝටියක් තියෙනවා නම් ඒ කෝටියෙන් 10ක් ඕන නම් මම ඉගෙනගෙන ඇති. කරුණු කාරණා කෝටියක් තියෙනවා නම් ඉගෙන ගන්න ඒකෙන් 10ක් මම ඉගෙනගෙන ඇති. තව 99 ලක්ෂ ඕ 9990ක්ම නෑ මම දන්නේ නෑ. එහෙම හිතුවා මොකද හිතේ? ඒක තමයි ඇත්ත කතාව. මන් දන්නෙත් නෑ. මනම් මේ 10ක් දන්නෙත් නැහැ. වචන අතරේ තියෙන නොවැදගත්ම බොරුම බොරු වචනයක් තියෙනවා මේ භාෂාවක. ඒක නම් කළ සමහර භාවනා මධ්‍යස්ථානවල ගහලා තියෙනවා බෝඩ් එකේ. මේ අපි කතා කරන වචනවල ඉතාම අසභ්‍ය වූ, අවැඩදායී වූ, අනර්ථකාමී වූ සහ අවිද්‍යාසහගත වූ මේ බොරුවක්, බොරු වචනයක් තියෙනවා. මොකද ඒ වචනේ? ඔපස්සේ ආසන්නෙන් ගියා. නමුත් ලකුණු ලබා දීමට නොහැකි. තා කියන්නේ තා එකක් කියන්න බලන්න. මම ලෝකෙ තියෙන බරපතලම අසභ්‍යම වචනයක්. අපි කුණුහර්ප කියලා කියන්නේ ඒක කුණුහර්පයක් ඇත්ත වශයෙන්ම. මට පේන්නේ මිනිස්සු මම මෙහෙම මම කියනකොට කුණු අර්ථ කියනවා වගේ. ඒ පෙන්වන්න කෙනෙක් නෑ. මම කියලා පෙන්වන්න දෙයක් නෑ. එයා සතුව නෑ. නමුත් බොහොම ආවේගයෙන් සිතනවා, ගන්නවා, පාදාම කර ගන්නවා, අල්ල ගන්නවා. වේග හදා ගන්නවා, දුක් විඳිනවා. දැන් ඇතුලේ පවතින සංඥාවල් මගේ කියලා ගන්න නැත්නම් අපිට ඒක පාවි දුවන වාහන හා සමානයි. ඉබේම අපි නිවිලා. ආයි දැන් අපි පාරේ නගරේ කොච්චර වාහන දුවගෙන ගියත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැනේ. අපි සිත බඳවන තැනයි මෙතන ගැටලුව තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. යමකටද බැඳෙන්නේ මනසින් නුවණින්, එතනයි මහණෙනි ගස්සනේ ගැටලුව හටගන්නේ. මමත්වයට හැමදාම ආහාර සප්ලයි කරන්නේ නැද්ද? කරනවා. මොනවාද? දෘෂ්ටිගත වෙන හැම මොහොතකම යා ආහාර සපේන මමත්වයට. ඔවුන් ලස්සන වචනයක් දාර්ශනිකයෙක් කියලා තියෙනවා. දෙයියෝ තමයි ඕව දන්නේ. I don't know why. නේද? අපි හරි හරි සැහැල්ල වුණාම ඒක තේරුම් කරගන්න හැකියාව දෙනවා. අපේ මහත්තයර වෙනවම දේශනයක් හරි ගස්සලා දෙන්න ඕන මේ පිළිබඳව කතා කරන්න. ඒක ලොකු මාතෘකාවක්. මම හිතන්නේ ඒ වගේ දෙයක් කතා කරන්න තරම් මේ වෙලාවක් නැහැ. අපි වෙලාව සාකච්ඡා හඳාගෙන සාකච්ඡා කරමු. පෞද්ගලිකව කතා කරොත් සෑහෙන දේවල් අපිට උමාරු කරගන්න පුළුවන් වෙයි. සැහැල්ලුවෙන් ඉන්න ඕන. සැහැල්ලුවෙන් කතා කරන්න ඕන. සැහැල්ලුවෙන් ධර්මයේ තේරුම් කරගන්න ඕන. සැහැල්ලුවෙන් ධර්මයේ දේශනා කරන්න ඕන. ඒත් අපි සරල වෙන්න හොඳ නැහැ. ඔය ලෝකේ මිනිසුන් දිනු වෙන මිනිස්සු මතක් කරන්නේ සරලව හිතන්න. කොච්චර ලොකු දෙයක් වුණත් සරලව හිතන්න. සරලව හිතලා ඒ වැඩ නිර්මාණය කරන්න. ඊට පස්සේ ඔබට ඒ දේ කරගන්න පහසුයි කියන එකයි. නේද? අපි ඔළුවේ දෙයක් කිසි දෙයක් හිර කරගන්න හොඳ නැහැ. සරලව හිතන්න. සරලව දැන් දරුවෙකුට උගන්වනවා වුණත් ඒක හරි සරලව උගන්වන්න. යාට ඒක පීඩාකාරී ලෙස උගන්වන්න එපා. ආහාරය දුන්නත් එහෙමයි දරුවන්ට. ඈ කොච්චර ලොකු දෙයක් වුණත් ඒක හරි සරලව කියන්න. දැන් සමහර අය ඉන්නවා මේ පොඩි කාර්යය බරපතල කරලා කියනවා. ඒකට ඒක ඔළුවට වැඩි වැඩි. ඈ පොඩි ප්‍රශ්නයක ඉදර සීනි නැති එක හරි වෙන්න පුළුවන්. මාත්‍යට බරපතල සිද්ධියක් හැටියට ප්‍රකාශ කරොත් මේක බර වැඩිනේ. නේද? ලොකු දෙයක් වුණත් සරලව ප්‍රකාශ කරන්න හැකියාව තියෙන්න ඕන. ගොඩාක් දේවල් අපි ප්‍රශ්න හරි ඕනම ගැටලුවක් හරි සරලව බාර ගන්න ඕන. දැන්වත් thank you කියලා බාර ගන්න ඕන. නේද? ඇඟේ හැප්පුණක් thank you කියලා බාර ගන්න ඕන. ඒක තමයි වැඩේ. ඊට පස්සේ එහෙම වුරුදු වෙන. ඒක තමයි අපේ බෞද්ධකම කියලා. ඒකට කට්ටියයි මං වහට බැන්නනේ අයියා මට thank you කියලා. ඇයි අපේ හැටි? ඒක අපේ හැටි. අපි බැන්නත් thank you කියන කට්ටියක්. ඈ අජන්ත හාමුදුරු කියන ඔබේ මනස ඩස්බින් එකක් කරගන්න. හැබැයි පල්ල කපපු ඩස්බින් එකක් කරගන්න. ඒ කියන්නේ පල්ල කපලා දෙන්න. ඒ කියන්නේ මෙහෙන් කුරු දානවා හරි වැටෙනවා. හැබැයි පල්ල කපලා තිබුණ නැති වෙනවා මොකද වෙන්නේ? ඒක රැඳෙනවා ඒවා. මනස ඩස්බින් එකක් තමයි. හැබැයි ඒක විමීසරේ පල්ල කපලා දාන්න ඕන. එතකොට ඒ දස්වින් එකක් බහුටපත් වෙන්නේ නැහැ කොහොමද අගව? මොකද ඒක කිසිම රැඳීමක් සිද්ධ වෙන්නේ නැති නිසා. නමුත් මේ මම කියන දස්වින් එක හදාගෙන තියනවා ලොකුවට. හතරසේ මේක දස්වින් එකක් තමයි. මම පල්ල කපලා නැහැ නේ. ඉතින් මගෙත් ඒ දස්වින් එක තියෙනවා. මම ඉන්සරේ කල්පනා කරලා මේක ටික ටික අයින් කරලා පල්ල කපලා අයින් කළා. දැන් මෙහෙන් දාන මෙහෙන් වැටෙනවා. ඒරයි. කොයින් ආවත් හරින් ගියා මෙහෙන් ගියා එච්චරයි. අර අල්ලගන්නේ නැහැ කුණු අල්ලගන්නේ නැහැ. ඒසාව ඔබේ මනසේ ඔබේ මමත්වයේ තුලක් තියෙන ඒ ඊට පස්සේ ආයෙත් සායනාදේට පල්ල කපන්න කියනවා අතාරින්න කියනවා. ඕවා මට තේරෙන්නේ නැහැනේ. කොහොමද ඔක කරන්නේ කියලා. ඒක එහෙම තමයි. දැන් යා කම්පියුටර් තාක්ෂණික හොඳ ඉංජිනේර කෙනෙක් කම්පියුටර් එකේ දෝෂයක් ඇති වුණාම එයා මොබයිල් ෆෝන් එකෙන් අනිත් කෙනාට කෝල් කරනවා මෙතෙන්ට යන්න මෙතෙන්ට යන්න මේ ඔප්ෂන් එක ගන්න මේක ගන්න මෙතනින් මේ 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 කරන්න මෙතනින් කොපි කරන්න මෙතනින් ලින්ක් කරන්න කියලා. හැබැයි යම්කිසි කම්පියුටර් තාක්ෂණයක් දන්නේ නැති කෙනෙකුට අර කෝල් එකේ කියන අර දේවල් ඔක්කොම ටික මේව කරන්න බැහැනේ නේද? හරියට පොඩ ක්‍රියාත්මක කරන්න බැහැනේ. නමුත් යම් කිසි කම්පියුටර් දැනීමක් තියෙන කෙනෙක් ඉන්නවා. එයාවක බොහොම ඉක්මනින් කරන්නේ නැද්ද? මේව කරනකොට කරනවා. ඒ නිසා අපි මනස පිළිබඳව යම් ආකාරයක දැනුමක් තියෙන්න ඕන, ධර්ම පිළිබඳව දැනුමක් තියෙන්න ඕන මේ ධර්මයේ තේරුම් ගන්න. තේරුණානේ? ඒ නිසා අපි මේ තේරුම බැරි අය මේ තුලින් තේරුම ගන්න උත්සාහ කරන, තේරුම් තියෙන අය මනස වෙනස් කර ගන්නවා. ඒ කොටස් දෙකම මෙතන සරින්නට පුළුවන්. නමුත් අපි ඒ ආකාරයෙන් වැඩිලා තමයි කවදක හරි මේ මනස අපි නියඳ කරලා තියන්නේ. දැන් අහන්න පුළුවන්වම දැන් සායනාත් අපි මොකද්ද කරන්න ඕන? මනස නියඳ කරගන්න ආන්න පුළුවන් මොනවද අපි කරන්න ඕන? කරන දේ තුල තමයි හඬ තියෙන්නේ. ඒ කියන්නේ සයින්ස් එක කියන්නේ මේ නොකර ඉන්න මොකොත් නොකර ඉන්න. නොකර ඉඳීම ක්‍රියාවක් නොවේද? ක්‍රියාව. නොකර සිටීම ක්‍රියාව. ඕකනම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ අපිට හරියට හරි. මේ කියන කතාව මේ ලෝකෙ බණක් නම් නෙමෙයි. දැන් මගේ බණ අහන ගොඩාක් අය කියන කතාව තමයි හඳුන්නේ මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ. ඒ කියන මගේ බණ මේ ලෝකෙ බණක් නෙමෙයි. මේකේ නම් මේ සංසාරේ තේරුම් ගන්න බෑ. ඉතින් මම මේ සංසාරය ගැන නෙමෙයි කතා කරන්නේ. සංසාරේ තේරුම් ගන්න බෑ මේක. මේ සංසාරයෙන් එතර වීමක් ගැන කතා කරන්නේ. මේක නම් කිසිම මිනිස්සෙකුට තේරුම් ගන්න බෑ. ඇත්තටම කිසිම මිනිස්සෙකුට තේරුම් ගන්න බෑ. මනුෂ්‍යත්වයේ ඉක්මවා යන උත්තරීතර මනුෂ්‍යත්වයකට, ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවන ඥාන දර්ශනයකට නේද බුදුහාමුදුරන්ගේ මිනිස්සෙක්ද කියලා විමසනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මම මිනිස්සෙක් නොවේ කියලා. දෙවියෙක්ද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මම දෙවියෙක් නොවේ කියලා. ඊළඟට බ්‍රහ්මේද කියලා අහනකොට බ්‍රහ්මේ නොවේ කිව්වා. ගාන්ධර්වේද කියලා අහනකොට එහෙමත් නෙමේ කිව්වා. යක්ෂේද කියලා ඒත් නෑ කිව්වා. අර සත්බුදුවරු අතර බුදු කෙනෙකුත් නොවේ කිව්වා. ඒ කාලේ හිටියන බුදුවරු 7 දෙනෙක් විතර හිටියා. පහළ වෙලා මම තමයි ලෝකේ නිවැරදිම දර්ශනය සාගත්තේ කියලා ප්‍රකාශ කරන අයදී ඔය කෙනේ තනි ගන්ට දාතු පුත්‍ර. ඒ කිසි කෙනෙක් නෙමෙයි මම සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන එක ඔයත් දන්නවද? මම නම් දන්නේ නැහැ හරියට. ඒක හරියටම දන්නේ රහතන් වහන්සේ නමක්. අපි දන්නේ බොහෝම සුළු කාරණයක් විතරයි. මේ සම්මා සම්බුද්ධ කියන වචනයට පුංචි සිහිනයක් ආකල්පයක් දබා දීලා ඒ ආකල්පය තමයි අපි දන්නේ. සම්මා සම්බුදුවරයෙක් 100%ක් දකින්නේ තව බුදුවරයෙක් මිස එහෙන් මෙහා කිසි කෙනෙක් දකින්නේ නැහැ. ඉතින් බලන්නකො අපි දන්නවයි කියලා හිතාගෙන හිටපු දැන් කොච්චර නොදන්න දේවල්ද අපි දන්නවා කියලා හිතන් ඉතේ. ඒ කියන්නේ පෝසත් කියලා හිතනවා. දැන් ඈත ගම්මානයක ඉන්න කෙනෙක් ලොකු පෝසත්කමක් පෙන්වන්නේ සමහර වෙලාවට අර පුඩ්බයි තිනලයක් අරන්. අපි ඈත බිලි පිටියේ වගේ ගම්මානවල ඉස්සර ඒකේ තේ ලයිට් දාලා මොනෝ තේ ලයිට්ද මොනෝද කියන ඉන්දිකක් දාලා ඩයිනමෝ එකක් හයි කරගෙන හෝන් එකකුත් හයි කරලා බයිසිකලයට පීපී ගාන එකක් බොහොම ආඩම්බරෙන් බයිසිකලේ පැදගෙන යන ලොකුම පෝසතා. දැන් මෙහි පුඩ් බයිසිකලය බොහොම අන්න ඒ වගේ දුප්පත් මානසිකත්වයක් පොඩි වචනයක් දැනගෙන ඒ වචනය තුළ ඉදිමුනොත් එහෙම අර පුඩ් බයිසිකලෙන් ලොකු පෝසතෙක් වුණා වගේ තමයි. ඊට පස්සේ පොඩ්ඩක් මෙහාට එනකොට නගරෙට එයා ටිකක් පුඩ් බයිසිකලෙන් නෙමෙයි ටිකක් මොටෝ සයිකලෙන් පෙන්නන්නේ. ඊට මෙහාට ටිකක් වෙනකොට පුංචි මරූටි කාර් එකකින් ඇල්ටෝ කාර් එකකින් ලොකු කම්පෙන්නන්නේ. ඊටත් මෙහාට එනකොට අවිස්සාවෙල්ලෙන් මෙහාට කොළඹට වගේ එනකොට ඒ ඊට පස්සේ අමාරු. ඊට පස්සේ ටිකක් ඕන ට්‍රාඩෝ එකක් බෙන්ස් කාර් එකක් වගේ තියෙන්න ඕන තියෙනවා. දැන් ඇමරිකාවට එනකොට මේ මෙහෙට එනකොට ලැම්බෝගිනි එකක් තියෙනවා. දැන් ඒකටත් පිළිගැනීමක් නැහැ ප්‍රාඩෝ එකට බෙන්ස් එකට. මොකද හැමෝටම බෙන්ස් තියෙනවනේ මේ ඉස්සරහ තියෙන කීපයක්ම. ඉතින් ඒ නිසා ඒකත් දැන් ලැම්බෝගිනි එකක් තියෙන්න ඕන. ඉතින් තවත් පොඩ්ඩක් ඉස්සරහට යනකොට ඒ ලැම්බෝගිනි ගණන් ගන්නෙත් නැහැ. ඒගොල්ලන් පෞද්ගලික ගුවන් යානයක් තියෙන්න ඕන. එයා තමයි ප්‍රධාන පිළිගැනීමක් ඇති රටවල් අතර ඉන්න ලෝක ධනවතුන් මේ සංගමේ කට්ටියගේ ස්වභාවය ඈ පෞද්ගලික ගුවන් යාන තියන අය. ඒකේක පෝසත් මට්ටම් ධර්මයේ පිළිබඳවත් එහෙමයි. ඒ ඉන්න දන්න මට්ටමේ තුල එයා යම් කිසි මායිමක් රටාවක් හදා ගන්නවා. නමුත් අපි ඒ රටාව තුල හැමදාමත් වර්ධනය වෙන්න අපි කල්පනා කරන්න ඕන. හැදෙන්නේ දැන් අපි දන්න තැනද ඉන්නේ නොදන්න තැනද? නොදන්න තැන ඉන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාගේ අඩුව තමා දකිනවා නම් එයා පඬිතේ. එහෙම නැත්නම් එයා පඬිතේක් වීමට සුදුස්සෙක් කියලා. තමා දන්නවයි කියලා හිතනවා නම් යමෝරේ. දැන් මේ හැම දෙයකින්ම අපි වර්ධනය කරගන්න ඕන අපේ මනස තුළ තියෙන ස්වභාවය පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕන. ඇයි මේ සියලු ඝෂ්ඨනවලට හේතුව මමත්වය? දැන් තේරෙනවනේ මමත්වය. මමත්වය කියන එක ඒකීය ධර්මතාවයක් හැටියට මේ මුළු ගැන්විලා තියෙන දෙයක් නෙමෙයි. අපේ හැම ක්‍රියාවක් එක්කම, හැම සිතුවිල්ලක් එක්කම, හැම දහමක් එක්කම පවතින සිද්ධාන්තයක්. මේ මොහොතේ මේ බණ අහන මොහොතෙත් මමත්වයේ සම්බන්ධ නැද්ද? සම්බන්ධයි. ඔබ තේරුම් ගන්න හැම සිතුවිල්ලක් සමගම මමත්වය සම්බන්ධයි. ඉතින් ඔන්න ඔය විදිහට ධර්මයේ කියද්දී එක කුමාරයෙකුට බුදුරජාණන් වහන්සේගේ සමයේදී මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුණාට ඉතින් තේරෙන්නේ නැති වුණාම තරහක් යනවනේ. මටත් ඇත්තෙම තරහ ගියා ඒ කාලේ. පොල්ලක් අරන් ගන්න හිතුණා ගියේ ගුරුවරයාට. ඔක තේරෙන්න කියන උක. ඔච්චර වැල්ලට අරන් නැතුව කියලා. ඒ තරමට තරහ ගියා ඇත්තෙම පොල්ලකින් පොල්ලක් අරන් යන්නේ හිටියේ මං ගන්නට කියලා. ඉතින් ඒ නිසා මේ මටත් එහෙම මං කෙරෙහි යම් කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඔබ ඒක මම මතක් කරේ හදිසියෙන් පොල්ලක් අරන් එයි කියන බයට. ඔය දේලාදෙනි මතක් කරේ මොකද ඔබට ඒ තියෙන ගැටලුව මටත් තිබුණයි කියන එක මම මතක් කළාම ඒක යම් සහනශීලීත්වයක් උපදිනවනේ. ඒ කාලේ කුමාරයෙකුට ඔය ප්‍රශ්නේ ඇති වුණා. බුදුජානහන්සේගේ සමයේදී මට මේ සූත්‍ර ධර්ම කියවගෙන යද්දි හම් වෙන පොඩි පොඩි සිද්ධාන්ත මම හොඳින් මතක තියාගන්නවා. පින්වතුනි මතක් කරන්න. ඉතින් මේ කුමාරය කියන ස්වාමීනි ඔච්චර දිගට 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 සූත්‍ර කියවුවහම මට මේවා අකුලවල හකුලවල තේරුම් ගන්න බැහැ. එකට කැටි කරලා මේ බොහොම කාලයක් හැබැයි අහලා, බොහොම කාලයක් බණ අහලා අහලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නත් වෙලාවක් හොය හොයා බල බල ඉඳලා එක වෙලාවකටක් ගාලා මුණ ගැහුණා. මොකද ඒ කාලේ වුණත් බුදුහාමුදුර එහෙම මුණ ගැහෙන්න බෑ. ආනන්ද හැඳුරගෙන් අවසර ගන්න ඕන. රාජරාජ මහා මාත්‍යවරු නිතර මේනවා. එතන විශාල පරිපාලන කටයුතු තියෙනවා. ඉතින් ඒ ඔක්කොම වුණාට පස්සේ තමයි සම්මුඛෝ යම් ආකාරයක පෞද්ගලික මුණ ගැහිණීමක් කරන්න ලේසි නෑ. අද හිටියත් එහෙමයි. බුදුහාමුදු අද හිටියත් අපි හිතනවා මේ අපිට මේ කඩෙන් මේ මොනව හරි අරගෙන පූජා කරන්න මට්ටමේ පාර දිගේ ඉඳී කියලා. නෑ අද හිටියනම් එහෙම අපි සරල උදාහරණයක් ගත්තොත් පාප්පහන්සේ ඊට වඩා ඉහළ තත්වයකට හෝ එහා සමාන ගෞරවයක් සහ සිකුරට එකක් අර අනිවාර්යෙන් බුදුන් වහන්සේට පවතිනවා. ඒක බුදුහාමුදුර අපේක්ෂා කරන දෙයක් නෙමෙයි. ඒක රජයක් විසින් සකසනවා. ඒක අපේ රටට දැන් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩියා. මිනිස්සු සර්වඥ ධාතුන් වහන්සේලා වැඩේ ඉන්න පැය 24ක් කෝලෙම හිටපුවා ඒක. ඒකට බුදුහාමුදුර ඇත්තට අද කාලේ වැඩි නම් මොකද වෙන්නේ? අපිට ඇත්තෙම ළඟට ගිහිල්ලා මුණ ගැහෙනවා කියන එක ලේසි පාසු කෙනෙකුට හම් වෙන කාර්යයක් නෙවෙන්න පුළුවන්. ඒක ජනතාව තියෙන ඒ මේකත් එක්ක අපිට ඇනිතින් ඉඳන් වැඳලා තමයි යන්න වෙන්නේ. ඉතින් මේ කුමාරයා අහනවා ස්වාමීන් වහන්සේ මට දිගවැලි කෙටියෙන් කියන්න බැරිද ඔය නිවන කොහෙද තියෙන්නේ කියලා. මමත් දැන් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේම කෙටියෙන් ඒ තියෙන තැන මම ප්‍රකාශ කරනවා. ඒ කුමාරයා ඒක හොඳින් මහලා විදර්ශනා වැඩුවා. විදර්ශනා වඩලා අවබෝධ කරගත්තා. මේ කුමාරවරුන්ටත් මේ කුමාරිවරුන්ටත් දැන් මම මේක දේශනා කරනවා. ඔබත් ඒක පුළුවන් නම් සොයලා අවබෝධ කරගන්න. කුමාරයා සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද? ඒ කියන්නේ එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ හතරම හෝ එකක් හෝ කිසිවක් එකක්වත් පිහිටන්න බෑ. සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. ඔච්චර කෙටින්නේ අහන්න ඕන කිව්වේ. බුදුජානන්සේ මහා ප්‍රඥාවන්තයි, මහා ශ්‍රේෂ්ඨයි. මම හිතන්නේ මේ වචනේ මම දුටුව මිසක් මේ ධර්මයෙන් එක අපිට උනත් ඒක විශ්ේ කරගන්න හරි අමාරු කාරණයක්. සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. නම් සතර මහා ධාතු ගන්නන්න ඕනේ නේ මෙතන. අපේ ස්වාමීන් වහන්සේලා හැමදාම කියනවනේ පින්නතුන් දේව නේද? සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. පොඩ්ඩක් විමසුන් කාලයක් ගන්න. ඊට පස්සේ මම ප්‍රශ්න අහන හැමෝගෙම. හොඳයි. දිගට විමසුම් කාලයේ පසුගමකම හොඳයි. සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද? ඒ කියන්නේ නැද්ද? එහි නිවන ඇත. එහි නිවන ඇත කියන කාරණේ මතක් කරාම දැන් බලන්නකෝ විමසුම් බුද්ධිය උත්තරය ලබා දෙන්නකො කොහේද සතර මහා ධාතුන් නොපිහිටන්නේ? අපි අනිත් වෙන තුනත් බලමු උත්තර. නෑ, දීග කතාවක් කරන්න බෑනේ මෙතන. එක උත්තරය දෙන්න පුළුවන් ඈ. හරි. හොඳයි. ඊළඟට අනිත් අයත් ඔකේ. ඔව්. හරි. බලමු. දැන් මේ කුමාරයට අවශ්‍ය වෙලා තිබුණේ නිවන් දකින්නනේ. මෙයා හරියට ඕන මේ නිවීම දකින්නේ. නිවන් දකින්නයි කියන්නේ ලබනාත්ම භාවය පිළිබඳව ඇත හෝ නැත හෝ කියන தத்துவයකට පරිවර්තනය වෙන්න නෙමෙයි. විශේෂයෙන්ම මේ මානසික නිවීම ඇති කරගන්න. මේ තරුණ කුමාරයෙකුට අවශ්‍ය වුණේ ඒක. එයාට මේ ජීවන කරදර එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ. එයාට තිබුණේ මේ මනස ටිකක් සුවතාවයකින් පවත්ව ගන්න. ඒකට කියන්නේ නිවීම හඳුනා ගන්නවා. මනසේ දැවීම වෙනුවට නිවීම සාමකාමීත්වය හඳුනා ගන්න. එතකොට මේ සාමකාමීත්වය මනසේ කොහෙද තියෙන්නේ කියලා මේ අහන්නේ. මේ සාමකාමීත්වය මනස තුල ඇත්තේ සතර මහා ධාතුන් නොපිහිටන තැනක. ඒක දකින්න තව මේ දකින්න නෙමෙයි උත්සාහ කරන්නේ. ඔබත් මං හිතන්නේ මේ උත්සාහ කරන්නේ වන් දකින්න ඔන්න නිවන තියෙන තැන. සතර මහා ධාතු නොපිහිටයිද? සතර මහා ධාතු පිහිටන තැනක නැහැ. ඒවා ඇති තැනක නැහැ. ඒ කියන්නේ වාතය හරි තියෙන තැනක නැහැ. එහෙමනම් සතර මහා ධාතුන් වලින් හැදිච්ච කාරණයක් දකින්න තැන, ගන්න තැන, ගැටෙන තැන එතන නැහැ. එහෙනම් අපි හොයාගෙන යන්න ඕන කොහෙද? සතර මහා ධාතු නොපිහිටන තැනක් හොයාගෙන යන්න ඕන මේ විශ්වයේ ලෝධාමේ. මේක ඒ කුමාරයා එවලෙම හොයාගත්තේ නැහැ. ඒ කුමාරයා එහෙමයි ස්වාමීනි අවසරයි කියලා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඉතින් ඇතෑරියේ නැහැ. ඉතින් අර මං වගේ ඔළුවෙන් හිටගෙනත් මේක කල්පනා කරන්න ඇති. කරලා 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 ඊළඟට පාව ස්වාමීන් මම කියලා සපුදාගාමි මාර්ගඵලයටපත් වෙලා තියෙනවා. බලපහ අපි මේ ඇත්තොත් ලබන අවුරුද්දේ හාමුදුරුව වඩිනකොට සපුදාගාම වෙලා හිටි කියලා. අත්තරින් එපා දේශනා අහන්න කැමති අය YouTube එකෙන් නිවන් මාර්ග TV කියන channel එක click කරාම එකෙන් අලුත්ම අලුත් update වාගෙන මේ බලන්න පුළුවන්. ඒ ධර්මයේ සම්බන්ධතාවය තියාගන්න තාක්ෂණික මාර්ග වලින් සංඝාසත් එක්ක එනිසා ඔබට ඒක උපකාර වේ. ශූන්‍යත්වය මොන වගේ ශූන්‍යත්වයද? හිතයි දැනීමක් නැති දේ දැනෙන්නේ කොහොමද? එතන ඉඳ දැනෙන්නේ. දැනෙන්නේ නැති බව දන්නේ කොහොමද? ආදපස්සේ මෙතෙක් වෙලා දෙනුන්නේ නැහැ කියලා දැනගන්නවා. දැන් දැනෙද්දිම අපිට මේ දේවල් ගන්නෙ නැතුව ඉන්න පුළුවන් ස්වභාවයකුත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් මෙතන තියෙන මේ කිසිදු කාර්යයක් මම මගේ ආත්මය කරගත්තේ නැත්නම් ඔබ මොනවා හරි හේතුවකින් ওই ගහක හරි ඇතිල්ලන වාහනේ රිවර්ස් කරද්දී ඉතින් අපිට ඒක අදාළ දෙයක් නෑ ආයතුල්ල ගත්ත කාර්යය කියලා අපි කියනවා. ඒ අපි දැනෙන තැනම අතහැරීම තුල අපිට දැනෙන්නේ නෑ. එහෙමනම් අපි මේ දැනෙන ලෝකයේ තුලම අත්හැරලා ඉන්න තැන අතහැර දැනෙන්නේ නැති මට්ටමට කටයුතු කරන්න පුළුවන්. සජීවී ඒක 25 24ටම අවබෝධය ඇති වුණොත් වළංගු දෙයක්. ඒක එක වෙලාවකට යන ආයි එක වෙලාවකට එන දෙයක් වෙන්න බෑ. ඒක අවබෝධය ලයිව් සජීවී පවතින දෙයක්. එහෙනම් ඔව්. නෑ ඒක අවබෝධයන්නේ යදා පඤ්ඤාය පස්සති. ඔබ ගින්දර පිළිබඳව ඇති කරගත් අවබෝධය කීයකටවත් වෙනස් වෙනවද දවසින් දවස? නෑ නෑ හැමදාම ඒක 1000ක් එකතු වෙලා ගින්දර ඕක නෙමෙයි මේකයි කියලා ඔබට කිව්වොත් ඔබ ඒක වෙනස් කරනවද? ගින්දර ගැන තියෙන ඔබට තියෙන තේරුම ගින්දර දන්නවනේ ලිපේ තියෙන ගින්දර ගෑස් කුකර් එක. අපි ඒ ගැන තියෙන එකම අවබෝධයක් තියෙන දැම්මොත් අත දැම්මොත් පිච්චෙනවා. පිච්චෙනවා ඒකේ ස්වභාවය දන්නවා. ඒක බරපතලකම දන්නවා. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒ වගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් ඒ අවබෝධය ආය වෙනස් කරන්න බෑ. ඒසත් සිත පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගන්න ඔබේ මේ චේතනා පිළිබඳව අධ්‍යාත්මික ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යාත්මික මිරිඟුව පිළිබඳව නිවැරදි ප්‍රත්‍යක්ෂතාවයක් ඇති වුණාට පස්සේ අර තිබුණු අධ්‍යාත්මිකයම තියේවි. හැබැයි අධ්‍යාත්මය තුළ කේනා හඳුනගෙන ජීවත් වෙයි. අපි අර කීමට කියන්නේ මං කේනා හඳුනගෙන ජීවත් වෙන්නේ කියලා. මාත්‍ය වුණත් හරියට හඳුනගත්තොත් සාමකාමීව ඉන්න පුළුවන්. මොකද ඒ අයගේ හැටි. නොවන වුණත් හරියට තේරුම් ගත්තොත් මහත්යද සාමකාමී ඉන්න පුළුවන්. ඒ යාගේ හරි හදන්න බැරි දේවල් මේ ටික හදන්න පුළුවන් ටික මේ ටික. හදන්න බැරි දේවල් හදන්න යන්නේ නැහැ. නේද? ඒ වගේ මනසෙත් ස්වභාවය තේරුම් ගත්තොත් මෙන්න කෙනාගේ ඇති මෙන්න කෙනාගේ ස්වરૂපේ මම මෙතන සද්දට ඇතු වෙන්නේ. හොඳයි. දැන් අපි කියන්නේ අන්න හරි අනිදස්සන විඥානේ. අනිදස්සන විඥානේද ඔබට තියෙන්නේ? දස්සන විඥානයක්ද තියෙන්නේ? දස්සන විඥානයෙන් මොනව හරි මෙතන ඔළුවේ දාගන්න විතරම නේද විඥානේ දාන. අනිදස්සන විඥානේ ඉන්නවා කියන්නේ නිබ්බානං පරමං සුඛං. හැමදෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. සම්බුද්ධ පූජාව වඩම්මන්න.